මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුංග සීලය සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තුတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තුတိယံපි සංඝං සරණං ගච්ඡාමි තුတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නෝභාසමානං ජානන්ති නිසං බාලේහි පණ්ඩිතං භාසමානං ච ජානන්ති දේසින්තං අමතං පදං භාසයේ ජෝතයේ ධම්මං පග්ගන්තේ ඉතිනං ධජං සුභාසිත ධජා ඉසයෝ ධම්මෝති ඉසිනං ධජෝති සදහවත් පින්නතුනි සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට ධර්මදේශනාව මූලාධාර වන ආකාරය හිලෝගුරු බුදුරජාන් වහන්සේ බොහොම අවස්ථාවල ඉස්මතු කරලා දැක්ුවා. ජීවිත ගමනක් සම්පූර්ණයෙන්ම පරිවර්තනයකට භාජන වන අන්දමට ධර්මයේ දේශනා කරන පිළිවෙලත් පහදලා දුන්නා. ආදර්ශවත් හැටියට ධර්මයේ දේශනා කරන ඇතැම් සංඝයා වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට පවා ලක් වුණා. මේ අද මාතෘකා කර ගාථා දෙකත් උන්වහන්සේ වදාළේ වගේ අවස්ථාවකයි. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහාවණී කූටාගාර ශාලාවේ වැඩවාසය කරන කාලයේ විසාක පංචාලපුත්ත කියන ස්වාමීන් වහන්සේ උපස්ථාන ශාලාවේ සංඝයා වහන්සේලාට ධර්මානුශාසනා කරනවා. ඒ ධර්මානුශාසනා කරන ආකාරය දැක්වෙන විශේෂ වචන කීපයක් එතන සඳහන් වෙනවා. ධම්මියා කත්හාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහංසේති. ධර්ම කත්හාවෙන් සන්දර්ශනය කියලා කියන්නේ නොයෙකුත් උපමා නිදර්ශන ආශ්‍රයෙන් තමන් කියන කාරණා හරියට සන්දර්ශනය කරනවා, දක්වනවා, පැහැදිලි කරනවා. ඒ වගේම සමාදපේති කියලා කියන්නේ ඒවා ඒත්තු ගන්වනවා. දැන් සීල් සමාදන් කරනවා කියලා කියන්නේත් ඒවා පිළිගන්න සලස්සනවා කියන එකනේ. සමුත්තේජේති කියලා කියන්නේ උත්සාහවත් කරනවා. සම්පහන්සේති කියලා කියන්නේ සතුටු කරනවා. එතකොට හොඳ ධර්ම දේශනාවක ලක්ෂණ වශයෙන් ඒ කියන කාරණා උපමා නිදර්ශනය මගින් පෙන්වුම් කිරීමක්, ඒ කියන කාරණා හොඳට ඒත්තු ගන්වාලීමක්, ඒ වගේම උත්සාහවත් කිරීමක්, සතුටු කිරීමක් කෙරෙනවා. ඒ වචන එතන යෙදෙනවා. ඒ වගේම තවත් වචන පද කීපයක් එතන සඳහන් වෙනවා. ඒ කතා විලාසය, දේශනා විලාසය පිළිබඳව, ඒ භාෂාව පිළිබඳව කියන්නේ විස්සට්ඨාය පෝරියා වාචාය විස්සට්ඨාය අනීලගලාය අත්තස්ස විඤ්ඤාපනාය අනිශ්චිතාය කියන වචන පද පහකුත් එතන සඳහන් වෙනවා. පෝරියා වාචාය කියලා කියන්නේ පෞරි කියලා කියන්නේ පුරවාසීන්ගේ, නගරවාසීන්ගේ භාෂාව. සාමාන්‍යයෙන් පෝරියා වාචා කියලා කියන්නේ ව්‍යක්ත සભ્ય භාෂාවෙන් ඒ දේශනාව පවත්වන බවයි ඒ වචන වලින් හැඟෙන්නේ. විස්සට්ඨාය කියලා කියන්නේ හොඳට වචන අකුරු පැහැදිලිව උච්චාරණය කරමින්, මට සිලිටියන් දෙමින්, අනේල ගලාය නිදොස්ව ගලායන අන්දමින්, අත්තස විඤ්ඤාපනියා ඒ කියන දේවල් හරියට අර්ථය පැහැදිලි වෙන අන්දමට දේශනා කරනවා. ඒ වගේම අනිශ්චිතාය කියලා කියන්නේ භවයට ඇලුම් කරන අන්දමට නොවේ, භවයෙන් නිදීමට උපකාර වෙන අන්දමට ඒ ධර්මයේ දේශනාව හසුරුවනවා. ඉතින් ඔන්න ඔය කියන ලක්ෂණ වලින් යුක්තව උන්වහන්සේ සංඝයා වහන්සේලාට උපස්ථාන ශාලාවේ ධර්ම දේශනාව පැවැත්තුවා. එදා සන්ධ්‍යා වාරුවේ බුදුරජාණන් වහන්සේ විවේකයෙන් නැගිටලා ඇවිල්ලා උපස්ථාන ශාලාවේ ඒ පණවන ලද ආසනයේ වැඩ ඉඳගෙන සංඝයා වහන්සේලාගෙන් අහනවා, කවුද මහණෙනි මේ උපස්ථාන ශාලාවේ සංඝයා වහන්සේලාට මෙන්න මේ විදිහේ අර කියාපු වචන මාලාව යොදලා ධර්ම කතාවකින් සංඝයා වහන්සේලාට උත්සාහවත් කළේ? එතකොට සංඝයා වහන්සේලා කියන ස්වාමීනි මේ ආයුෂ්මත් විසාක පංචාල පුත්තයි මේ සංඝයා වහන්සේලාට ඒ විදිහට මේ උත්සාහවත් කරේ ධර්ම කතාවකින්. ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට විසාක පංචාල පුත්ත ස්වාමීන් වහන්සේ අමතලා කියනවා, සාදු සාදු විසාක, බොහොම බොහොම හොඳයි විසාක, ඒ සංඝයා වහන්සේලා මේ වගේ පිරිසුදු වචන මාලාවකින් මේ උත්සාහවත් කිරීම කියලා එහෙම ප්‍රශංසා කරලා ඔන්නේ අවස්ථාවේ තමයි මේ අර මාතෘකා කළ ගාථාදික වදාලි. නෝභාසමානං ඥානಂತಿ මිස්සං බාලේහි පණ්ඩිතං. බාලයන් අතර මිශ්‍රව සිටින පණ්ඩිතයා කතා නොකරන තාක් අන්‍යෝ දැන නොගනි. භාසමානං ච ඥානಂತಿ දේසෙන්තං අමතං පදං. කතා කරන කල්හි අමෘත පදේ වූ නිර්වාණය ගැන ඒ දේශනා කරන කල්හි අන්‍යෝ ඔහු හඳුනා ගනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ගාථාව හරියට අභියෝගයක් වගේ. අපි ඒකේ සාමාන්‍ය අර්ථය කිව්වොත් මෙන්න මෙහෙමයි. භාසයේ ජෝතේ ධම්මං. මේ ධර්මයේ දසන්නේය, ධර්මයේ බබළුවන්නේය, පග්ගන්නේ ඉසිනං ධජං, ඍෂිවරුන්ගේ ධජය ඔසවන්නේය, ඔසවා අල්ලාගන්නේය. සුභාසිත ධජා ඉසයෝ, ඍෂිවරු ධර්මය ධජය කොට ඇත්තාහ. සුභාසිත ධජා ඉසයෝ ධම්මෝහි ඉසිනං ධජෝ, ධර්මයමයි ඍෂිවරුන්ට ධජය. ඒ අභියෝග ස්වරූපයම අපි පරිවර්තනය තුළින් ඉදිරිපත් කරන්න උත්සාහ කරොත් මෙහෙම කියන්න හැකි. දෙසව් බබළුවව් සදහම ගණිව් නගව් ඉසිවර ධජ, සුබසි ධජය ඇත ඉසිනට, දහම මෑවෙයි ඉසිවර ධජ. ඉතින් අන්නේ ගාථාදික බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට මේ විසාක පංචාලපුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ඒ බණපොත්වල සඳහන් වෙන උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව, ජීවිත කතාව පිළිබඳව, චරිත කතාව පිළිබඳව යම් යම් කෙටි විස්තර තියෙනවා. උන්වහන්සේ මගධ රටේ පංචාල පුත්ත කියන එකෙන් තේරෙන්නේ පංචාලි කියන එතන සමහර තැන්වල සඳහන් වෙනවා රජ බිස්සවක්ගේ පුතෙක් හැටියට. නමුත් මා ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයෙකුගේ පුතෙක් හැටියට ඉඳලා බුදුරජාණන් වහන්සේ ප්‍රදේශයට වැඩි අවස්ථාවේ පැහැදිලා බණහල පැහැදිලා මහණ වෙලා සවැත් නුවරට ගිහිල්ලා අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඊළඟට උන්වහන්සේ තමන්ගේ උපන් ගමට ඇවිල්ලා ඒ ප්‍රදේශවාසී මිනිසෙයින්ට ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනා කරන අවස්ථාවේ ඒ මිනිසෙයින් ඇහුවා නියම ධර්ම කතිකාව තුල තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. ඒ අවස්ථාවේ උන්වහන්සේ දුන්න පිළිතුර උන්වහන්සේ පිළිබඳ තේර ගාථාවේ සඳහන් වෙනවා. ඒ ගාථාව මෙන්න මෙහෙමයි. න උකිපේ නෝපි පරික්ඛිපේ පරේ න ඔක්ඛිපේ පාරගතං න ඒරයේ නචත්ත වන්නං පරිසාසු භ්‍යාහරේ අනුද්ධතෝ සම්මිත භානි සුබ්බතෝ. න උක්ඛිපේ කියලා කියන්නේ තමා හුවාන දක්වන්නේ ධර්ම දේශනාව තුළ තමා ලොකු කරලා තමන්ගේ ලොකුකම් ජාති වශයෙන් නුගත්කම් වශයෙන් ඒ ලොකුකම් කියන්නේ නැත. න උක්ඛිපේ නෝපි පරික්ඛිපේ පරේ අනිත්‍යය විවේචන වශයෙන් අනිත්‍යය හොන් නොකරන්නේ. න ඔක්ඛිපේ අනිත්‍යය හෙලා නොදකින්නේය පාරගතං න ඒරේ පරතෙරට ගිය රහතන් වහන්සේලාට නිග්‍රහ නොකරන්නේය. නචත්තවන්නං පරිසාසු ව්‍යාහාරයේ පිරිස්මැද තමන්ගේ ආත්ම වර්ණාව නොකරන්නේය. අනුද්ධතෝ උඩඟු නොවි නොවූයේ සම්මිත භානි මැනල කිරලා හරියට පමණ දැන කතා කරන කෙනෙක්ව සුබ්බතෝ හොඳ යහපත් පැවැත්මක් ඇත්තික් වන්නේ කියලා ඒ විදිහට නියම ධර්ම කතිකයේ අංග ලක්ෂණ පවා උන්වහන්සේ දේශනා කර බව සඳහන් වෙනවා. ඉතින් මේ කොයි එක ආශ්‍රයෙන්ද අපිට හිතා ගන්න පුළුවන් ධර්මයේ වටිනාකම බුදුරජාණන් වහන්සේ මේ මතු කරන්නේ කියලා කියන්නේ මේ ධර්ම දජය ඔසවන්නේ කියලා කියන්නේ. මොකද මේ ශාසනයේ මේ පින්තුන් අහලා තිබෙනවා පුද්ගල ගෞරවයට වඩා ධර්ම ගෞරවය ලොකුයි. ඒ බව බුදුරජාණන් වහන්සේ පවා ධර්මයට ගරු කරමින් උන්වහන්සේගේ ජීවිත කාලය ගෙව බව බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරන එක් අවස්ථාවක මහණෙනි මම සම්බෝධියේ ලැබූ අලුතම උරු වෙලාවේ එනේ රන්ජරානාදී තෙර අජපාල නුගරුක මුල විවේකයෙන් සිටින අවස්ථාවක මට මෙහෙම අදහසක් ඇති වුණා. කිසිවෙකුට ගරු බුහුමන් නොකරමින් ගුරුවරයෙක් ඇසුරු නොකරමින් ගත කරන ජීවිතය දුක් සහිතයි. මම කිනම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් ඇසුරු කරමින් ගරු කරමින් සත්කාර කරමින් ජීවත් වෙනද කියලා උන්වහන්සේ සලකල බැලුවා, නුවණින් හිතලා බැලුවා. දෙවියන් බඹුන් සහිත මේ මුළු ලෝකයේම සිසාරා බැලුවාම ඒ බුදුරජාණන් වහන්සේට පෙනුනේ තමන් වහන්සේට වඩා ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් විමුක්තියෙන් උසස් කෙනෙක්. ඔන්න එතකොට බුදුරජාණන් තමන් වහන්සේ මෙහෙම අදහස් කරයි කියලා ඊළඟට කියවෙනවා. මෙහෙම අදහසක් මට ඇති වුණා. මම මේ මා විසින් අවබෝධ කරගත්තු ධර්මයම ගරු කරමින් ධර්මයට ගරු කරමින් සත්කාර කරමින් ධර්මයේ අසුරු කරමින් මම ජීවත් වෙන්නේ නම් යෙහි කියලා ඒ බුදුරජාණන් වහන්සේට ඒ අදහස ඇති වෙනවත් එක්කම සාම්පති බ්‍රහ්ම රාජයා ඒ අදහස තේරුම් අරගෙන එතෙන්ට පහළ වෙලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසු වෙඳගෙන වැඳලා බුදුරජාණන් වහන්සේට කියනවා එසේ සුගතයාණන් වහන්සේ එසේම සුගතයාණන් වහන්සේ අතීතේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා හිටියා නම් ඒ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේලා හිටියා නම් උන්වහන්සේලා හැම කෙනෙක්ම ධර්මයටම සත්කාර ගරුකාර කරමින් ධර්මය අසුර කරමින් වැඩ වාසය කළයි. අනාගතේ යම්මන බුදුරවරු ඇතිවෙනවා නම් උන්වහන්සේලාත් ඒ විදිහටමයි. ඒක නිසා භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහට ධර්මයටම ගරු කරමින් සත්කාර කරමින් වාසය වැඩ වාසය කරත්වා කියලා තන ගාථා දෙකකුත් සඳහන් වෙනවා. මේක ධර්මතාවක් හැටියට ඒසා බුද්ධාන ධර්මතා බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයතාවයි මේ ධර්මයට ගරු කිරීම කියන්නේ. මේක අනුව තමයි මේ පින්නතුන් කොටිකුත් දැකලා ඇති හත් අවුරුදු සාමණේ කෙනෙක් වුණත් ධර්මයේ දේශනා කරනවා නම් ඒ උස්සසුණක් දෙන්නේ ඒ විදිහේ ධර්මයේ පිළිබඳව ධර්මයට ගරු කිරීම තිබෙනවා. ඊළඟට ඒ වගේම බුදුරජාණන් වහන්සේ කවස්ථාවක සංඝයා වහන්සේලා අමතර ප්‍රකාශ කරනවා මහණෙනි සුගතයන් වහන්සේ හෝ සුගත විනය හෝ ලෝකයේ පවතින තා දෙවියන් මනුෂ්‍යයන් සත්‍ය ලෝකයාට හිතසුව යහපත සැලසෙනවායි. සුගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා ඉස්සෙල්ලා තෝරනවා. සුගතයන් වහන්සේ කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සුගත විනය කියන්නේ මොකක්ද? ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන මුලමැදාගේ යහපත් වූ අර්ථ ව්‍යංජන සහිත වූ ව්‍යංජන කියලා කියන්නේ අකුරු අකුරු පද සම්පූර්ණ වූ පිරිසිදු බ්‍රහ්මචර්යාව දේශනා කරන ධර්මයටයි සුගත විනය කියලා කියන්නේ. එතකොට සුගතයන් වහන්සේ හෝ සුගත විනය හෝ ලෝකයේ පවතින තා දෙවියන් මනුෂ්‍යයන් සහිත ලෝකයාට විශාල සාහනයක් සැලසෙනවා කියලා ප්‍රකාශ කරලා නමුත් ඒකම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ සද්ධර්මය අතුරුදහන් වීමට ලෝකයාට අමතක වීමට හේතු වන කාරණා හතරක් එතන බුදුරජාණන් වහන්සේ පෙන්වනු කරන පළවෙනි කාරණය භික්ෂුන් වහන්සේලා මේ ධර්මය වැරදි විදියට හදාරනවා. වැරදි පද ව්‍යංජන ඇතිව අකුරු ඇතිව වැරදි විදියට මේ ධර්මය අල්ල ගන්නවා, ඉගෙන ගන්නවා. ඊනාට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන වැරදියටගත් අකුරු පද නිසා අර්ථයත් විකෘත වෙනවා. අන්න එහෙම ධර්මය කාරණයක් හැටියට දක්වන්නේ වැරදියට ධර්මය ඉගෙන ගැනීමයි. ඊනාට දෙවෙනුව දක්වනවා අනාගතයේ ඒ භික්ෂුන් වහන්සේලා ඇති වෙනවා, ඒ අය ඉතාමත්ම නොහික්මුණු අකීකරු ධර්මානුශාසනාව සමන් නොවේදෙන විදිහේ කට්ටිය. අන්න ඒකත් ඒ ධර්ම සංඝයා වහන්සේලාගේ ඒ ආකල්පයත් සද්ධර්මය අතුරුදහන් වීමට හේතු වෙනවා. තුන්වෙනි කාරණේ දක්වනවා ධර්මදර විනයදර සංඝයා වහන්සේලා ඊළඟ පස්චිම ජනතාවට අනිත් සංඝයා ඒ තමන්ගේ ගෝලෙයින්ට එහෙම හරියාකාරයේ ධර්මය උගන්වන්නේ නැහැ. ඒක නිසා අර සූත්‍රාන්ත අතුරුදහන් වෙනවා. ඒවාට පිළිසරණ නැතිව කියලා කියන්නේ ඒ සූත්‍ර පිළිගන්න කෙනෙක් නැහැ. ඒවා කටින් කට ඒ කාලේ විශේෂයෙන්ම භාණක පරම්පරාව වශයෙන් ගුරුවරයාගෙන් ගෝලයාට කටින් කට ඒවා මේ ධර්මයේ රැකගෙන ආපු හැටි අපි කවුරුත් අහලා තිබෙනවා. අන්න ඒ කාරණයයි. හතරවෙනි කාරණේ දක්වන්නේ ස්ථවිර භික්ෂුන් වහන්සේලාගේ ජීවිත ක්‍රමය වෙනස් වෙනවා. සුඛෝභෝගී බවට නැඹුරු වෙලා බොහොම ලිහිල් පැවතුම් නැතිව විවේකය ප්‍රිය නොකරන, නිවන ප්‍රිය නොකරන, නිවනට උත්සාහ නොකරන තෙරුන් වහන්සේලා ඇති වුණාම උන්වහන්සේ අනුව පස්චිම ජනතාව කියලා කියන උන්වහන්සේගේ ගෝල පිරිසත් ඒ විදිහට හැඩ ගැහෙනවා. ඕකත් ඔය සද්ධර්මය අතුරුදහන් වීමට හේතුවක් කියලා ওই විදිහට ඒ සූත්‍ර දේශනාවේ ප්‍රකාශ කරනවා. ඊටත් වඩා හොඳින් තවත් වටිනා දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්වන සද්ධර්මය ක්‍රමක්‍රමයෙන් පරිහානියටපත් වෙන හැටි, අනාගත භය හැටියට, අනාගත භයක් හැටියට, අනාගත වාක්‍යයක් හැටියට ඒක කොච්චර දුරට ඇත්ත වෙලාද කියලා මේ පින්නතුන්ම බලන්න ඕන. ඒකෙදි බුදුරජාණන් වහන්සේ පළමුවෙන් ඉදිරිපත් කරන්නේ එක්තරා උපමා කතාවක්. මහණෙනි, දසාරහ කියලා හිටිය ක්ෂත්‍රිය රජවරු පිරිසකට මිහිඟු බෙරයක් තිබුණා. ඒ මිහිඟු බෙරට ආනක කියලා නමින් හඳුන්වන්නේ. ආනක කියන එක මේ කකුළු වඬු බෙරයක් පිළිබඳ කතාන්තරයකුත් තිබෙනවා. වඩා හිතන්න ඉඩ තිබෙන සමහර විට මේ පතුරු වලින් එකතු කරගත්තු පතුරු ලුහු එකතු කරලා හැදුණු හදාගත්තු යම්කිසි බෙර කඳක් වෙන්නේ නැති ඒ බෙරයට තියෙන්නේ. කොහොම නමුත් ඒ බෙරේ බොහොම හඬ ඇති බෙරයක්. ඈතට හඬ ඇති ඇහෙන හඬ ඇති බෙරයක්. මේ බෙරයේ එක පතුරක් ගැළුණාම ඒ අයිතිකාරයෝ හොඳ වටින දේවල් වලින් ඒකට කූණ්‍යක් ගැහුවා. තවත් වතුරක් ගැළුණාම තවත් කූණ්‍යක් ගැහුවා. ඔහොමම කූණ්‍ය ගහලා අන්තිමට අර පරණ බෙර ගඳ නැති වුණාය. කූණ්‍ය ගොඩක් විතරක් ඉතිරි වුණාය කියලා ඔය විස්තරේ බුදුරජාන් වහන්සේ උපමාව හැටියට ඉදිරිපත් කළා. එසේම මහණෙනි, අනාගතයේහි භික්ෂුන් වහන්සේලා ඇති වෙනවා. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ගම්භීර වූ ගම්භීරාර්ථවත් වූ ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර දේශනා කරන කල්ලි අය ඒවට කන් දෙන්නේ නැහැ. ඒවා ඉගෙන ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒවා අර්ථය කල් සලකන්නේ නැහැ. ඒවා ඉගෙනගෙන හදාරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යම් තාක් ඒ බාහිර ශ්‍රාවකයන් විසින් දේශනා කරන ලද කාව්‍යමය වූ විසිතුරු අකුරු ඇති විසිතුරු පද ඇති කාව්‍යමය සූත්‍ර ඒවාට හොඳට කන් දෙනවා. ඒවා ඉගෙන ගන්න උනන්දු වෙනවා. ඒවායි ලොකු කරලා ගන්නවා. අන්න ඒ විදිහට අනාගතයේ මේ සද්ධර්මය අතුරුදහන් වෙන්න ඉඩ තිබෙනවා කියලා අන්නර ඊළඟට බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේට ආවාද කරන එම නිසා මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. අපි මේ තථාගත භාසිත ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුත්ත සූත්‍රාන්ත අපි ඉගෙන ගැනීමට, ඒවා හැදෑරීමට, ඒවා තේරුම් ගැනීමට අපි උත්සාහවත් වෙමු කියලා මෙසේ හික්මිය යුතුයි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඉතින් ඔන්නෙන් අපිට තේරෙනවා මේ සද්ධර්මය ආරක්ෂා කර ගැනීම කියන එක බැරෑරුම් වගකීමක්. ඒ වගේම සද්ධර්මය දේශනා කිරීම කියන එකත් බැරෑරුම් වගකීමක්. ඒ බව හෙළි වෙන තවත් කථාන්තරයක් ඊළාට ධර්මයේ සඳහන් වෙනවා. මේ ශාසනයේ උදාය කියන භික්ෂුව විශේෂයෙන්ම විනය පිටකයෙන් පෙන්වුම් කරනවා. උදාය කියන භික්ෂුව බොහෝ විට සඳහන් වෙනවා. මේ විනය නීති කඩමින් බොහෝ විට බුදුරජාණන් වහන්සේගේ මෝගපුරිස කියලා, මෝගපුරිස කියන උපාධිය ලබාපු කෙනෙක්. මෝගපුරිස කියන්නේ හිස් පුරුෂයා. බුදුරජාණන් වහන්සේ බොහෝ විට දොස් කිව්වා මේ උදාය භික්ෂුවට. ඒ හැසිරෙන ආකාරය, ගිහියන් හා හැසිරුණු ආකාරය, බොහොම ඇවැත්වලට පැමිණෙමින් හිටපු පුදුම විදියේ චරිතයක්. නමුත් මේ උදාය භික්ෂුව බොහොම ජනප්‍රියයි. ඉතින් එක දවසක් දා මේ උදාය භික්ෂුව විශාල පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනා කරනවා. මේක දැක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි, මම දැක්කයි උදාය ආයුෂ්මතුන් වහන්සේ විශාල පිරිසක් මැද ඉඳගෙන ධර්ම දේශනා කරනවා. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ආනන්ද, මේ අනුන්ට ධර්මය දේශනා කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අනුන්ට ධර්මය දේශනා කරන තැනැත්තා කරුණු පහක් තමන්ගේ තමා තුළ පැළපදියම් කරගෙනයි, කාරණා පහක් හරියට අදිෂ්ඨාන කරගෙනයි එසේ කළ යුත්තේ. කොහොමද? ඔන්න එකින් එක දක්වනවා. දේශනා කිරීමේදී පිළිපැදිය යුතු ප්‍රතිපත්ති වශයෙන් ආනුපුබ්බි කතං කතිස්සාමීති පරේසං ධම්මෝ දේශිතබ්බෝ. ඒ කියන්නේ අනුපිළිවෙල කතාවක් කරන්නේමි කියන අදහස ඇතිව ධර්ම දේශනාව හසුරුවන්ට ඕන. පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ පරියාය දස්සාවික තං කතිස්සා නීති පරේ සංධම්මං දේශිත. පරියාය කියලා කියන්නේ හේතු උදාහරණ සහිතව ධර්මයේ දේශනා කළ යුතුයි කියන එකයි. ඊළඟට අනුද්යයතං පටිච්ච පරේ සංධම්මං දේශිස්සා නීති. දයාව අනුකම්පාව ඇතිව ලෝක අහන් අසන්නන් කෙරෙහි දයාව අනුකම්පාව ඇතිව ධර්මයේ දේශනා කරන්න නෙමෙයි කියන කාරණයක් හිතේ පළපදියම් කරගෙනයි දේශනා කළ යුත්තේ. ඊළඟට නන ආමිසන්තරෝ කතං කතිස්සාමිති ධම්මං දේශිතබ්බ. ඒ කියන්නේ ආමිෂය එල්ල කරගෙන මේ බණ අහලා මට සයුපසේ පූජා ලැබේවා කියලා ආමිෂය ප්‍රාර්ථනා කරගෙන ධර්මයෙන් නොදෙසිය යුතුයි. පස්වෙනි කාරණේ අත්තානංච පරංච අනුපහච්ච ධම්මං දේශිස්සාමිති. තමාගේ තනුගේ ගුණ නොනසා තමාගේ ගුණ නසනවා කියලා කියන්නේ අන්න අර කියන ආත්ම වර්ණාදිය කිරීමෙන්, අනුන්ගේ ගුණ නසනවා කියලා කියන්නේ අනුන්ගේ ගුණ නැසීම් වශයෙන් විවේචන ආදිය කිරීමෙන්. ඔන්න ඔය එකිනුත් වැලකිලා මේ ධර්මයේ දේශිය යුතුයි කියලා ඔය විදිහට කාරණා පහක එතන දක්වනවා. ඉතින් මේක තවත් කෙටියෙන් විස්තර කළොත් අවස්ථාව හැටියට අනුපිළිවෙල කතාව කෙනෙක් මේ පින්නතුන් කොතිබුත් අහලා ඇති බුදුරජාන් වහන්සේගේ දේශනාව පිළිබඳවත් නිතර සඳහන් වෙන එක. උන්වහන්සේගේ කතා මාර්ගය බොහෝ විට ඔය පොතපතේ සඳහන් වෙන්නේ. දාන කතා, සීල කතා, සබ්බ කතා ඔය විදිහට යන්නේ. ඉස්සෙල්ලා ආරම්භ කරන්නේ දාන කතාවෙන්, සීල කතාවෙන්, සබ්බ කතා. ඊළාට කාමානං ආදීනවං ඕකාරං සංකීලේසං නික්ඛම්මේච ආනිසංසං. ඔන්න අනුපිළිවෙල කතාවට අහු වෙන ටික ප්‍රධාන වශයෙන්ම දානේ ආනිසංසාදී දානේ හොඳ ප්‍රතිපත්තියක් බව දේශනා කරනවා. සීලය වටිනා ප්‍රතිපත්තියක් බව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එතකොට මේ පිරිසේ මේ මට්ටමේ අයට ඒක ඒකත් ලොකු දෙයක්. හරියට පැලගොයමට වහින පොද වැස්සක් වගේ ඒ අයගේ සිතතන් පුබුදු වෙනවා. දන් දීම, සිල් රැකීම ආදී පිළිබඳව. ඉතින් ඒ විදිහට දාන කතා, සීල කතා, ඊනට දන් දීමෙන්, සිල් රැකීමෙන් දිවි ලෝකෙ උපදින්න පුළුවන් බව සද්ද කතා. ඒකත් ධර්මානුකූලව කර්මානුරූපව සිදු වෙන දෙයක් නිසා බුදුරජාණන් වහන්සේ ඒකත් මතු කරනවා. ඒ වෙනකොට ඉතින් ලොකුම බොහොම හිතට ලොකු සතුටක් ඒ අසන්නන් තුල ඇති වෙලා. ඔන්න ඊළඟට කන්ද බහින්න වගේ දානකතං සීලකතං සග්ගකතං කාමානං ආදීනවං පංචකාමී මේ මිනිස් ලෝකේ හෝ දිවි ලෝකේ හෝ තියෙන හෝ කර්ම පංචකාමයන්ගේ ඇති ආදීනෝ පක්ෂේ ඔන්න නිවනට නැඹුරු කරන හැටි ආදීනවයන් ඕකාරං සංකීලේසං ඒවායේ ලාමක බව ඒවායේ කෙලෙස් උපදවන ස්වභාවය ඊළඟට දේශනා කරනවා. ඊළඟට ඒකම නෙක්ඛම්මේ චානි සංසංගිහි ගෙන්නික්ම පැවිදි වීමේ අනුසස් දක්වනවා. ඔන්න ඔය අවස්ථාව වෙනකොට ඒ අසන පිරිස අතර යම් කෙනෙකුන් තුල ඒ සිත් සත්තන් සකස් වෙලා තිබෙනවා නම් පැවිද්දට ගැලපෙන ආකාරයට අන්නේ අවස්ථාවේ තමයි එතනක් කියවෙන බුදුරජාන් වහන්සේ ඒ ශක්තිය තිබුණා. ඒ අසන්නන්ගේ සිත සකස් වුණු ආකාරයේ ඒත් වචන කීපකින් සඳහන් වෙනවා. කල්ල චිත්තං, මුදු චිත්තං, විනීවරණ චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං ආදී පදවලින් හරියට සිත හොඳ ක්‍රමානුකූලව සකස් වෙලා තිබෙනවා නම්, මෘදු වෙලා තිබෙනවා නම්, නීවරණ ධර්මයන්ගෙන් ඉවත් වෙලා තිබෙනවා නම් මේ මොහොතේ හරි ඒ වගේම සිත සතුටු වෙලා ධර්මයේ පිළිගන්න සූදානම් තත්වයටපත් වෙලා තියෙනකොට තමයි බුදුරජාණන් වහන්සේලා විසින්ම ලෝකයාට හිලිකර වදාළ යාබුධානං සාමුක්ඛංසිකා ධම්ම දේශනා තමන් වහන්සේලා විසින්ම ලෝකයාට මතු කරලා දෙන චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය දේශනාව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඔන්නෝකයි සාමාන්‍යයෙන් අනුපිළිවෙල කතා වශයෙන් දක්වන්නේ. ඒ නැතත් යම් ධර්ම දේශනාවක ක්‍රමානුකූලව එක එක පියවර අනුව දේශනා කරනවා නම් අනුපිළිවෙලින් ඒක අනුපිළිවෙල කතාවක් කියලා කියන්න පුළුවන්. අර නමස්කාරයට පොල් තෙල් පාන එහෙම් පිටිම වියදම් කරන්නේ නැතුව කර්ම උපිළිවෙල එකිනෙක පැහැදිලිව පිළිවෙලකට දේශනා කිරීම අනුපිළිවෙල කතාවෙන් දේශනා කරනවා කියලා කියන්නේ. ඊළඟට පරියාය දස්සික තහවන් කියලා කියන්නේ ඒ අන්න අර හේතු උදාහරණ අවස්ථානුකූලව දක්වමින් ධර්ම දේශනාව ඒ අසන්නන්ට හේතු ගන්වන ආකාරයට ඉදිරිපත් කිරීමයි. අනුද්දේතං පටිච්ච කියන කෙනකින් හිතේරුම් ගන්න පුළුවන් ඒ මේ සත්වයා සංසාරේ ගැදී සිටින මේ සත්වයා දුකින් මුදවා ගන්නට මගේ මේ වචනයක් භාෂා උපකාරවත් වේවා කියලා දයාවෙන් කියන එකයි. ඊළඟට කියන්නේ න ආමිසන්තරෝ මේක අහලා මේ සම්මාදං වට්ටිය පිරේවා කියලා හිතාගෙන නෙවෙයි මේ අයගේ සිත් සතන් පිරීලා මේක තුලින් මේ යම් දවසක නිවන් දකින්න උපකාර වේවා කියන අදහසිනුයි. ඊළඟට අන්තිමට කියන්නේ අත්තානංච පරංච සමාගේ ගුණ වර්ණා කිරීම වශයෙන්වත් අනුන්ගේ ගුණ නැසීම් වශයෙන් මේ විදිහට යොදන්නේ නැතුව දේශනා කළ යුතුයි කියන එකයි. ඔන්න ඒ කාරණා පහ විශේෂයෙන් ධර්මදේශක තුල තිබිය යුතු ගුණාංග හැටියට දැන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මදේශනා ශෛලිය පිළිබඳවත් වටිනා සූත්‍ර දේශනාවක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්මදේශනා කරන ආකාරය අර විදිහට යමක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. කිසිම විශේෂයක් නොකර රජතුමෙකුට හෝ සිටුවරෙකුට හෝ වේවා අන්තිම දුගියෙකුට හෝ වේවා උන්වහන්සේ දේශනා කරන එකම ආකාරයකටයි. ඒක සඳහන් වෙන වටිනා සූත්‍රයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දැන දක්වන්නේ උපමාවයි. මහණෙනි සිංහයා හැන්දෑවරුෙහි ගුහාවෙන් එළියට ඇවිල්ලා පිට දිග හරිනවා. ඇඟ මැලි කඩනවා. ඊළඟට හතර දිසාව බලනවා. බලලා තුන් සැරයක් සිංහනාද කරනවා. සිංහනාද කරලා ගොදුරු පිණිස නික්ම යනවා. ඒ සිංහයා ගොදුරු පිණිස නික්ම අවස්ථාවේ ඇතෙකුට ගැහුවත් ඇතෙකුට පහර දුන්නත් හරියටම පහර දෙනවා. ආයි අඩුවක් නැතුව. නීහරකෙකුට පහර දුන්නත් ඒත් ඒ වේගෙන්මයි නීහරකෙකුට පණින්නේ. ගවයෙකුට පැන්නත් ඒ විදිහටමයි. දිවියෙකුට පැන්නත් ඒ විදිහටමයි. යටත් පිරිසෙයින් හාවෙකුට බළලෙකුට පැන්නත් සිංහයා පණින්නේ එකම පිම්මකින්. මොකද එහෙම කරන්නේ? සිංහයා මගේ මේ ඉලක්කය සිංහයාට මදිකමක් ඒක. සිංහයාගේ පැනීම සිංහයා ගොදුරු සොයන්න ගිහිල්ලා පණින පිම්ම විශේෂ දෙයක්. මගේ මේ ඉලක්කය නොවරදීවා කියන අදහසින් උයි ඒ විදිහට පණින්නේ. ඔන්න ඊළඟට ඒක තේරුම් කරනවා උපමේය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ. මහණෙනි සිංහයා කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සිංහනාදය කියලා කියන්නේ ධර්ම දේශනාව. ඊළඟට ප්‍රකාශ කරනවා තථාගතයන් වහන්සේ භික්ෂූන්ට ධර්මය දේශනා කරත් ඒත් සකසා දේශනා කරනවා. අර මූලමදාග යහපත් අන්දමින් බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන යහපත් වචන පද වචන ඇතිව ඒ විදිහට සකසාම භික්ෂුන් වහන්සේලාට දේශනා කරත් සකසා දේශනා කරනවා. භික්ෂුණීන්ට දේශනා කරත් සකසා දේශනා කරනවා. හරියාකාර උපාසකයින්ටත් උපාසිකාවන්ටත් ඒ තේජය යටත් පිරිසෙයින් හිඟන්නෙකුට වැද්දෙකුට දේශනා කරත් ඒත් සකසා දේශනා කරනවා. යන්නේ බුදුරජාණන් වහන්සේ මක් නිසාද අනිතින් දිදක්වන්නේ අර සිංහයාගේ ඉලක්කය වගේ. තථාගතයන් වහන්සේලා ධම්මගරු ධර්මගරුත්වයෙන් ධර්මයට ගරු කරමිනු ආමිෂගරු නෙවෙයි. ආමිෂගරු නම් අර පුද්ගලයා බලලා මූණ බලලා සතුටු කරලා යමක් කියලා සතුටු කරලා ඒ විදිහට දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ රජ කෙනෙක් හෝ සිටු කෙනෙක් හෝ අන්ත දුගියෙක් හෝ ඒවා අන්න අර විදිහට සිංහයා පනින්න වගේ අර ඒ ධර්මයේ දේශනා කරන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය. අපි එහෙම කිව්වට මොකද? බුද්ධ කාලයේත් හිටියා යම් යම් විවේචනාත්මක අය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ අඩුපාඩු සොයන අය. එහෙම කතාවකුත් හෙළි වෙනවා. නාලන්දාවේ පාවාරින් අම්බවානේ වැඩවාසය කරන අවස්ථාවේ අසිබන්ධක පුත්ත කියන ගාමණී, යාමණී කියලා කියන්නේ ගම්පතියා. ඒ ගම්පතියා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ හැමෝට ඇවිල්ලා වැඳලා එකත් පස්සේ ඉඳගෙන අහනවා ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ විවේචනය කරන අදහසින් මේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ සියලුම සත්වයන් කෙරෙහි හිතානුකම්පී ඇති කෙනෙක්ද? සබ්බපාන භූත හිතානුකම්පී කියන වචනේ එතන දන්නේ. භාග්‍යතුන් වහන්සේ හැම සත්වයන් කෙරෙහිම හිතානුකම්පාව ඇති කෙනෙක්ද? ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කියන එසේය ගාමණී තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කියන්නේ ප්‍රකාශ කරනකොට තථාගත කියන වචනය. තථාගතයන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි හිතානුකම්පාව ඇති කෙනෙක්. එහෙනම් මොකද භාග්‍යතුන් වහන්සේ ඇතැම් කෙනෙකුට සකසා ධර්මය දේශනා කරන්නේ, ඇතැම් කෙනෙකුට සකසා දේශනා නොකරන්නේ? මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ උනත් පේනවා ඇති සංඝයා වහන්සේලා ධර්මය ගැන විශේෂ උනන්දුවක් ඇති ඇට බුදුරජාණන් වහන්සේ බොහෝ වේලාවල් යොදලා බොහෝ සැලකිල්ලකින් දේශනා කරන දැකලා වෙන්නේ නැති මේ අහන්න. ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර බලමු. බුදුරජාණන් වහන්සේ ආන හොඳයි ගාමනි, මම ඔබගෙන්ම ප්‍රශ්නයක් අහන්නම්. ඔබ කැමති හැටියට පිළිතුරු දෙන්න. ඔන්න ගොවියෙකුට තිබෙනවා කෙත් තුනක්, කුඹුරු තුනක් තියෙනවා. එක කුඹුරක් ඉහළම මට්ටමේ හොඳ කරුපස් ඇති එක අග්‍රගන්‍ය කෙතක්. ඊළඟට දෙවෙනි කෙත මධ්‍යම ප්‍රමාණය. ඒ තරම්ම සරු නෑ, නමුත් හොඳයි. තුන්වෙනි කෙත හොඳටම නිසරුයි, මුඩු බිමක්, කරමැටි සහිත මුඩු බිමක්. ඔය කෙත් තුනෙන් අර ගොවියා වී වපුරනකොට මොන කෙතේද පළමුවෙන් වපුරන්නේ? මොන කෙතේද වපුරන්නේ? අර පළමුවෙනි කෙතේද, දෙවෙනි කෙතේද, තුන්වෙනි කෙතේද? එතකොට ඔන්න දැන් අර අසුබන්ධක පුත්තට උත්තර දෙන අවස්ථාවනේ. එයා ඉතින් විස්තර සහිතව ඒක කියනවා. ස්වාමීනි, ඒ ගොවියා අර පළමුවෙනි කෙතෙත් අර කියාපු අග්‍රගන්‍ය කෙතේ ඉස්සෙල්ලා වපුරන්නේ. ඒයි වපුරලා ඉවරලා තවත් වී එහෙම ඉතිරිලා තියෙනවා බිත්තර වී අන්න මධ්‍යම ප්‍රමාණයේ කෙතෙත් වපුරනවා. ඒකෙත් වපුරලා තවත් යමක් ඉතිරිලා තිබෙනවා නම් අර කරමැටි සහිත නිසරු කෙතෙත් වපුරනවා. මොන අදහසින්ද? යටත් පිරිසෙයින් මේක මේ ගවයින්ට කෑම හැටියටවත් මේකෙන් යමක් මට ලැබීවා. ඒ කියන්නේ ධාන්‍ය සම්පතක් නෑ, නමුත් පිදුරු, අන්තිමට පිදුරු ටිකවත් මට ඒකෙන් ලැබීවා. ඔන්න ඒක කිව්වහම බුදුරජාණන් වහන්සේ ඒක සම්බන්ධ කරනවා මේ ධර්ම කතාවට. එසේම ගාමනී, මම ඊළඟට උපමාව දක්වනවා. අන්න අර පළමු කෙත වගේ තමයි, අර කියාපු සරු කෙත වගේ තමයි මට භික්ෂු භික්ෂුණීන් වහන්සේලා. මොකද උන්වහන්සේලා එතන සඳහන් වෙන වචන කීපයක් උන්වහන්සේලාට වඩා බුදුරජාණන් වහන්සේට ලෙංගතුමක් නැහැද කියලා දක්වන එක. මං දීපා, මං තානා, මං ලේනා, මං සරණ. ඒ උන්වහන්සේලා මාව දිවයින කරගෙන, මාව ආරක්ෂා ලේන කරගෙන, මාව ආරක්ෂාව හැටියට සැලකමින් මාව පිහිට කරගෙන සිටින නිසා. ඒක නිසායි මං මේ විශේෂ අනුග්‍රහය කරන්නේ. ඊළඟට අන්න ඒක නිසා මේ පණුමිනි කෙත වගේ. ඔන්න දෙවෙනි කෙතත්. ඒ වගේ මට මේ උපාසක උපාසිකාව. එයත් මාව දිවයින හැටියට ලෙනක් ආරක්ෂාවක් පිහිටක් හැටියට සබාගෙන සිටින නිසා මං ඒ අයටත් මේ අනුග්‍රහය කරනවා. නමුත් තුන්වෙනි අර නිසරු කරමැටි සහිත මුඩුබිම් කෙත වගේ තමයි අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණ පරිබ්‍රාජකයෝ. නමුත් ඒ අයටත් මම අර කියාපු දෙගොල්ලටම බුදුරජාණන් වහන්සේ දක්වනවා මම අර මුලමැදාගේ යහපත් වූ අර කියාපු සාමාන්‍ය වචනේ දින බුද්ධ දේශනාව පිළිබඳව මුලමැද අග යහපත් අර්ථ ව්‍යංජන සහිත පිරිසිදු බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරන ධර්ම දේශනාවයි කාටකටත් කරන්නේ. තුන්වෙනුවත් දක්වනවා. මේ තුන්වෙනි ගොල්ලටත් මම මේ විදිහටමයි දේශනා කරන්නේ. නමුත් මම මේ අදහසයි එක තුල තියෙන්නේ යටත් පිරිසෙන් මේ එක පදයක් හරි මේ අය ඉගෙන ගත්තොත් ඒක ඒ උන්ට දීර්ඝ කාලයක් හිතසුව පිණිස පවතිවා කියන අදහසින්. අන්න කොයිතරම් ලස්සනද කියලා බලමු. අර හේත පිළිබඳ දීපු උපමාවට ගැලපෙන හැටියට බුදුරජාණන් වහන්සේ මෙතන තමන් වහන්සේ අර ධර්ම දේශනාව පිළිබඳ විශේෂයක් කරනවා කියලා අර අසිබන්ධ ගාමිනී පුත්‍ර විවේචනය කළා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. එතෙන් නැවතුන්නේ දෙවෙනි උපමාවකුත් දෙනවා. ගාමිනී ඔන්න යම්කිසි පුරුෂයෙකුට තියෙනවා වතුර භාජන තුනක්. එක වතුර භාජනයක් සිදුරු නැහැ, වතුර කාන්දු වෙන්නෙත් නැහැ, ඉවතට ගලා යාමකුත් නැහැ. දෙවෙනි භාජනය සිදුරු නැහැ, නමුත් වතුර කාන්දු වෙනවා, ඉවතට ගලා යනවා. තුන්වෙනි භාජනය සිදුරු සහිතයි, වතුර කාන්දු වෙනවා, ඉවතට ගලා යනවා. ඔය වතුර භාජන තුනෙන් කොයි වතුර භාජනයටද අර පුරුෂයා වතුර ගෙනල්ලා වක් කරන්නේ? ඕක ඇහුවම ආයිත් ඉතින් අසිබන්දක පුත්ත ඔන්න උත්තර දෙන හැටි. ස්වාමීනි, ඒ පුරුෂයා අර ඉස්සෙල්ලම වක් කරන්නේ අන්න අර සිදුරු නැති වතුර කාන්දු නෙවන, වතුර ඉදිරියට ගලා නොයන භාජනයට ඉස්සෙල්ල වතුර වක් කරන්නේ. තවත් ඉතිරිව තිබෙනවන සිදුරු නැති නමුත් වතුර කාන්දු වෙන, ඉවතට ගලා යන දෙවෙනි භාජනයට වක් කරනවා. තවත් යමක් තියෙනනම් සිදුරු සහිත අර වතුර කාන්දු වෙන අර තුන්වෙනි ගණේ භාජනයටත් දානව මොන අදහසින්ද? යටත් පිරිසෙන් භාණ්ඩ හොදන්. ඔය දැන් කියන්නේ ඔය පිඟන් හොදන්න එහෙම දේවල් වලට. ඒ වගේ දේවටවත් මට ප්‍රයෝජනවත් වේවා කියන අදහස. ඔන්න එතකොට අතිබන්දක පුත්ත ගාමිණී කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක සම්බන්ධ කරනවා ධර්ම දේශනාව පිළිබඳව. එසේම මහණෙනි අර පළමුවෙනි ගණේ සිදුරු නැති වතුර කාන්දු නොවන විතර ගලාන වෙන වාදිනේ වගේ තමයි මට භික්ෂු භික්ෂුණීන් වහන්සේ. ඒ අය අර කියාපු විදිහට මම ලේනා මං තානා ආදී වශයෙන් දක්වනවා. ඒක නිසා වුන් තමයි ආදී භ්‍රමචරි ඒ මුලමැදාගේ යහපත් ධර්මයේ දේශනා කරනවා. දෙවෙනි ගණේ වගේ තමයි අන්න අර ගිහි උපාසක උපාසිකාවන්. ඒත් එතන අර කියාපු උපමාව හිතලා බලන්න. ඒ සිදුරු නැහැ, නමුත් වතුර කාන්දු වෙනවා, පිටිපිටට ගලා යනවා දෙවෙනි ගණේ. තුන්වෙනි ගණේ සිදුරු සහිතයි, වතුර කාන්දු වෙනවා, ගලා යනවා. ඒ වගේ තමයි අර අන්‍ය තීර්ථක ශ්‍රමණ බ්‍රාහ්මණි. ඒ අයටත් මම ධර්මයේ දේශනා කරනවා යටත් පිළිසෙන් පදයක් හෝ එයට හේතු උපකාර වේවා. ඔන්න බුදුරජාණන් වහන්සේ තෙන්දී දුන්න පිළිතුර. ඉතින් ඒ වගේම අපි දන්නවා තවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය, උන්වහන්සේගේ දේශනා ශෛලිය ආශ්‍රයෙන් අපට හොඳට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ පින්නතුන්ටත් මේ කාලේ වෙන ඔයිකුත් විදිහේ අමුතු පරිේෂණ කරන යුගයේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ වටිනා මූල ධර්ම බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය තුලින් මතු කර ගන්න පුළුවන්. මේ පින්නතුන් දන්නවා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාවක් තුල උපමා කතාව කොයිතරම් තැනක් වටිනා තැනක් ගන්නවද කියලා සමහර විට ඒ උපමාවේ අංගෝපාංග පවා දැන් උපමාව උපමේය කියලා කියන්නේ උපමාව කියන එක මේ පින්නතුන් දන්නවා. උපමේය කියන්නේ උපමාවට ගන්න කාරණේ. බුදුරජාණන් වහන්සේ බොහෝ විට අන්න උපමාවේ අංග 10ක් තියෙනවනම් උපමේ හැටියට ගන්න දෙයක් ඒ ධර්ම කාරණයක් ඒ විදිහට මංග 10 හරියට ලස්සනට ගැළපිලා එනවා. ඉතින් ඒ උපමා උපමේය ආස්මෙන් ධර්මයේ දේශනා කිරීම කෙනෙකුට ඉතාම හිතට කාවදින දෙයක්. ඒ වගේම පහසුවෙන් හිතේ දරා ගන්න පුළුවන් ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා. හිතට ඇතුළටම කාවදිනවා විශේෂයෙන්ම ඒ පරිසරයේ එදිනදා ගව පාලන ජීවිතයෙන් ගොවියාගේ ජීවිතයෙන් ඒ විදිහට ගත්ත උපමා තමයි ගංගාවෙන් ගහකොළෙන් ආස්මෙන් බුදුරජාන් වහන්සේ උපමා උපමේය පුදුම විදිහට ඉදිරිපත් කරපු හැටි. ඊළඟට ඒ වගේම ඒකට ටිකක් ගැළපෙනවා වගේම ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවත් ප්‍රකාශ කරනවා. උපමායපි දෙහ කච්චේ විඤ්ඤෝ පුරිසා භාසිතස් අත්තං ආජානಂತಿ ධර්මතා ධර්ම න්‍යායක් හැටියට ඉදපත් කරනවා. සාමාන්‍ය ලෝකයේ තිබෙන අධ්‍යාපන න්‍යායක් හැටියට උනත් ගන්න පුළුවන්. ඇතැම් නුවණැති පුද්ගලයෝ උපමාව කිනුදු කියන ලද්දෙහි අර්ථය මනවින් වටහා ගනි. අන්නේ න්‍යාය අනුව. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ධර්ම කාරණා අංක වශයෙන් ඉදිරිපත් කරන ඔය පාසලක ළමින්ට උනත් කාරණා කියනකොට මෙහෙම කරුණු පහක් තියෙනවා කියනකොට ඇඟිලි පහ අකුල ගන්න ලෑස්ති. අන්න ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේත් මහණෙනි මෙන්න මෙහෙම කාරණා 10ක් මම කියනවා කිව්වම කුතුහලෙන් කුහුලෙන් අහුම්කන් දෙනවා. ඉකින් එක ඊළඟට බුදුරජාණන් වහන්සේ ලස්සනට ඒ කියන්නේ බොහෝ විට ආරෝහණ ක්‍රමයට පොඩි දෙයින් පටන්ගෙන මේ පළවෙනි කාරණේ දෙවෙනි කාරණේ ඔහොමම ඉහළට ඉහළට ගිහිල්ලා අන්තිමටම කියන කාරණේ තමයි නියම අර කුළු ගැන්වෙන වටිනාම කාරණේ. බොහෝ තැන්වල ඒ ධර්ම ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම විග්‍රහ කරපු අවස්ථාවල් මේ පින්නතුන්ට හොඳට බලලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වටිනා විදිහට ඒ ධර්ම දේශනාව ඉදිරිපත් කළ හැටි. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ඇතම් කෙනෙක් එක්ක අවස්ථානුකූලව යසන ප්‍රශ්න වලට පිළිතුරු දුන්න ආකාරය ඒක පාඩම ඒකට ඒවත් මොහ ගැඹුරු කාරණා තියෙනවා. කෙටියෙන් සඳහන් කරගත්තොත් උන්වහන්සේ හැම ප්‍රශ්නයකට ඒ උව නැහැ කියනව නෙවෙයි. ඇතැම් ප්‍රශ්න තිබෙනවා ඒකත් ලෝකයා දේශකයේ දැනගත යුතු ඒවා. ඇතැම් ප්‍රශ්න තියෙනවා ඒ අසන පුද්ගලයා ඔව්ද නැද්ද කියලා අහුවාම කෙලින්ම ඔව් හෝ නැහැ කියලා හැකි දේවල්. නමුත් ඒ වගේ සමහර ප්‍රශ්න තිබෙනවා ඒවා නැමත ප්‍රශ්නකරුගෙන්ම අහලා පිරිසුදු කරගත යුතු දේවල් උත්තර දෙන්න කලින්. දැන් අරක ඒකංශ ව්‍යාකරණීය කියලා කියනවා. දෙවෙනි කාරණේ පටිපුච්ඡා ව්‍යාකරණීය පිරිවිස්ලා ප්‍රශ්න කරලා ඉවරලා පැහැදිලි කරගෙන උත්තර දිය යුතු දේවල්. ඒ වගේම තවත් කාරණා තිබෙනවා විභජ්‍ය ව්‍යාකරණීය. ඒ කාරණේ විග්‍රහ කරලා විභාග කරලා ඉවර වෙලා පිළිතුරු දෙන්න ඕනේ දේවල්. තවත් ප්‍රශ්න තියෙනවා මේ පදනම වැරදිනම් තපනීය එක පැත්තකින් තියෙන උත්තර දෙන්නේ නැහැ. ඒක උත්තර දුන්නොත් අහු වෙන නිසා. ඔන්න ඒ අවබෝධයත් එක්ක කොටසේකේ තුල තිබිය යුතුයි. ඔය විදිහේ කාරණා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා ශෛලිය තුලින් අපට මතු කර ගන්න පුළුවන් උන්වහන්සේ ධර්ම කාරණයක්. අර අමතර දේවල් නැහැ. එහෙන් පිටින්ම ධර්මයයි බොහෝ විට සූත්‍ර දේශනාවල තිබෙන්නේ. යම් කාරණයක් මතු වුණා නම් ඒ වගේම සමහර අවස්ථාවල කාරණා මතු කර ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා දැන් ධර්ම කතාවල නිතර මේ පින්නතුන් දගලා තියෙනවා. ජාතක කතා ආදී එහෙම බුදුරජාණන් වහන්සේ හිටිගම බුදුරජාණන් වහන්සේ අන් අයගේ හිත් පේන නිසා දැන් මෙතන විසාක පංචාල බුත්ත කතාවේ හරියට අර සංඝයා වහන්සේලාගෙන් ඇහුවේ තමන් නොදන්නා වගේ බුදුරජාණන් වහන්සේ දීව කණින් හරි අහන්නේ නැති අර මේ ධර්ම කතාව හොඳ ලස්සනට ඒක අහලා තමයි මේ ප්‍රශ්නයක් නඟනවා සංඝයා වහන්සේලාගෙන් ප්‍රශ්නයක් නඟන කවුද මේ කියලා අන්නේ වගේ. ඒ වගේ සමහර අවස්ථාවල ඒ ධර්මයේ නිතර සඳහන් වෙනවා සංඝයා වහන්සේලා කතා කර කර ඉන්න අතරේ හරියට වෙලාවට ඇවිල්ලා කිනම් කතාවකින් යුක්තව සිටියද කියලා සංඝයා වහන්සේලා තිරස්චීන කතාව තිරිසන් කතාව කියලා කියන දෙතිස් කතා නරක කතාවෙන් හිටියානම් ඒකටත් ඒකට ගැළපෙන හැටියට ඒ දේශනා කරනවා. එහෙම නැත්නම් එදාට ගැළපෙන යම් කිසි ධර්මයට අදාළ යම් කාරණයක් කියනවනම් අන්න ඒක මුල් කරගෙන අරමුණු කරගෙන ඊළඟට දේශනාව පවත්වනවා. ඒ විදිහේ දේශනා විලාස බුදුරජාණන් වහන්සේගේ තිබෙනවා. ඊළඟට ඒක හේතු ගන්වන හැටි දේශනාව අවසාන වෙන වචනය තුලින් කුතුහලයේ නංවමින් ගෙනහිල්ලා ඒ කාරණා පැහැදිලි කරනවා. එපමණක් නෙවෙයි උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හැටියට මේ ගෝල පිරිස සකස් කළ හැටිත් අපට ඒ ධර්මයේ දේශනා ඒ ශෛලිය තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල ඔය පොයේ දවසක එහෙම සමහර විට බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට මුළු රාත්‍රියම වගේ ධර්ම දේශනා කරනවා. රැය භාගයක් ගියාට පස්සේ බොහෝ කාලයක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සාරිපුත්ත මේ සංඝයා වහන්සේලා නිදිමත නැහැ. දැන් හොඳට මේ අවදිම ඉන්නේ. මගේ මට පිට ටිකක් රිදෙනවා. මම ටිකක් ඇලවෙන්න ඕන. එහෙම නැත්නම් පිට දිග අරගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ සමහිට එතනම සැතපෙනවා නෙවෙයි හොඳට ධර්ම දේශනාවට කන් දෙමි. බුදුරජාණන් වහන්සේ එතන සැතපෙන අතරේ ඔන්න සාරිපුත්ත හාමුදුරුව බණ දේශනා කරනවා. දේශනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා එක බුදුරජාණන් වහන්සේක බොහෝ විට ප්‍රශංසා කරනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ විතරක් පමණක් නෙවෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආදීන් පිළිබඳව ඒ ධර්ම කතාවල දැක්වෙනවා. මොකද ඒ කරේ බුදුරජාණන් වහන්සේ අර ශ්‍රාවකින්ට අවස්ථාව ලබා දුන්නා ඒ ධර්ම දේශනා කරන ආකාරය. ඒ වගේම තමන් වහන්සේ නිරීක්ෂණය කළා. ඒක නිරීක්ෂණය කළාන ප්‍රශංසාව ඉදිරිපත් කළා. තවත් මේ විදිහේ ධර්මයේ සඳහන් වෙන අවස්ථාව මේ පිටු තුන කොටිකුත් ධර්මයේ කියවන අය දැකලා ඇති. ඔය විශේෂයෙන්ම බුද්ධ දේශනාව පිළිබඳ ඒ සවිස්තරව කරුණු තේරුම් කර දෙන්න සමත් භික්ෂුන් වහන්සේලාට ඒකට අවස්ථාව සැලසීම වශයෙන් බුදුරජාණන් වහන්සේ කරන එක්තරා සම්‍යක් ප්‍රයෝගයක් උපාය මාර්ගයක් තමයි ප්‍රේලිකාවක් වගේ යම් කිසි කෙටි දේශනාවක් පවත්වන සංඝයා වහන්සේලාගේ සංඝ පිරිසට පවත්වලා මෙන්න ආසනෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කරනවා. ඉතින් අර පිරිසට අඳුම් කුඳුන් එලා අනේ මේ කියාපු දේ භාග්‍යතුන් වහන්සේ මේ සැකමින් කියාපු දේ අපි කොහොමද මෙක්තරා විස්තරව තේරුම් ගන්න කියලා ඊළඟට ඒ පිරිස කතා කරනවා. දැන් ඉතින් ආයි භාග්‍යතුන් වහන්සේ සුවගෙන යන්න බෑ. ඊළඟට ඔන්න උන් කල්පනා කරනවා සමහර විට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ගැන, සමහර විට මහා කච්චාන ස්වාමීන් වහන්සේ ගැන, සමහර විට ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන. ඒ විදිහ ඔන්න අපි එක කිව්වොත් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන කියනවා, ආ භාග්‍යතුන් වහන්සේ විසින් මේ විදිහට ප්‍රශංසා කරපු කෙනෙක්, අපි මේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්න ඕන කියලා ඔන්න ඊළඟට ගිහිලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. මේ භාග්‍යතුන් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරේක ඔබ වහන්සේ මේක අපට විස්තර කර දෙන්න තේක්වා කියලා. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේක පාට බාර ගන්නේ නැහැ. බොහොම නිහතමානීව ප්‍රකාශ කරනවා. ඇවැත්නි, මේක මේ හරියට මොන උපමාවකුත් එක්කයි බොහෝ විට සඳහන් වෙන්නේ. මේ සල් ගහක මුලයි කඳයි ඇතෑරලා පොළවල හරයක් සොයන්න වගේ මාස හොයාගෙන ආපු එක ඔය කියාපු එකේ අර්ථය ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙම අහගන්න ඕනේ. එතකොට මේ සංඝයා වහන්සේලා ආයිත් කන්න ලව් කරන දැන් ඉතින් ඒ වෙලාව ගියා. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේකට දක්ෂයි. ආනන්ද ස්වාමීන් වහන්සේ මේක දේශනා කරන සීක්වා කියලා නැවතත් ඇවිත්ලි කරාම ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ කියන හොඳයි එහෙනම් ඇවැත්නි මම මට වැටහෙන්නේ නැහැ කිටි කියන්නම්. ඒ කිව්වට පස්සේ ඒක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඒක අනුමත කරගන්න කියලා කිව්වට කියලා ඔන්න එනට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක පිළිබඳව විවරණයක් දෙනවා. ඒ විවරණය අහලා ඒ සංඝයා වහන්සේලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට විවේක අවස්ථාවක මේ කාරණේ පැහැදිලි කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු කියලා ඒක අනුමත කළා. මහණෙනි, ඒ මගෙන් ඇහුවා නම් මටත් කියන්න තියෙන ඔච්චරයි කියලා ඒක ප්‍රශංසා කරලා කියනවා. ඒවම තමයි වෙන ශ්‍රාවක භාෂිත වශයෙන් අන්තිමට ওই සූත්‍ර දේශනාවල දක්වන්න ලැබෙන්නේ. ඉතින් එහෙනම් අපට මේ ගුරුවරයෙක් හැටියට බුදුරජාණන් වහන්සේගේ අර්මීෂ ධර්මය ඉදිරියට ගෙන යාම මේ ප්‍රයත්නයක් හැටියට තමන්ගේ ශ්‍රාවකින්ට ඒ ශක්තිය ලබා දුන්නා. සමහර විට තමන් වහන්සේ එතන වැඩහිඳි විශේෂයෙන්ම ওই සඳහන් වෙනවා එක එක අංශවලින් මේ ශාසනය මේ ධර්මයේ බබළුවා ලීමට බලාපොරොත්තු වෙන එහෙම නැත්නම් සමහර විට සංසාරී පතාගෙන ආය හැටියට දක්වනවා. දැන් කවුරුත් දන්නවා සාරිපුත්‍ර මහ ස්වාමීන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ ළඟට හිටු කරන්න බෑ තමයි. නමුත් දෙවෙනුව ප්‍රඥාවෙන් අග්‍රයි. ඒ වගේම මහා කච්චාන මහරතන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මයක් සවිස්තරව දේශනා කිරීමේ ඒත දග්‍රතනතුරු කියලා කියන්නේ. දැන් මේ කාලේ උපාධි දෙන්න වගේ බුදුරජාණන් වහන්සේත් යම් කිසි මේ කාලේ උපාධි දෙන්න වගේ නෙමෙයි. නමුත් මේ ඒ සංසාරී බතාගෙන ආපු වගේ මේවට දක්ෂකම ඇති අන්දමට බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල මෙන්න මේ අංශයෙන් කෙටියෙන් දේශනා කළ දෙයක් සවිස්තරව දේශනා කර හැකි සංඝයා වහන්සේලා අතරින් කෙනෙක් නෙමෙයි. ඒ අතරින් අග්‍රයි කියලා මහා කච්චාන මහරහතන් වහන්සේ. ඒ වගේම කල්යාණ වාක්කරණානම් ඒ ධර්ම දේශනාව ඉතාමත් හොඳින් ඒ ශබ්ද උච්චාරණ සම්පත්තිය ඇති අය අතරින් සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ අග්‍රයි. මිහිරි ස්වරයෙන් ධර්මයේ දේශනා කළ ආකාරය සින්දුව වශයෙන් නෙවෙයි. නමුත් සුපත්තියෙන් ලැබූ යම්කිසි ස්වර ශක්තියක් අනුව මිහිරි ස්වරයෙන් දේශනා කළ හැකි ආයතනින් ලකුණ්ඨක බද්දිය ස්වාමීන් වහන්සේ අග්‍රයි. ඊළඟට බහුශ්‍රුත භාවයේ ආනන්ද ස්වාමීන් වහන්සේ අග්‍රයි. ධර්ම කතිකයෙන් අතර පුන්න මන්තානිපුත් ස්වාමීන් වහන්සේ අග්‍රයි. ඔන්න ඒ විදිහට අග්‍රතනතුරු ඒ ස්වාමීන් වහන්සේලාට දී වදාලි. අන්න එතකොට අර ඒ ශ්‍රාවක සංඝයා වහන්සේලාට මේ ධර්මයේ ඉදිරියට ගෙන යාමේදී ඒ අංශ වලින් පිට ලබාගත හැකි ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දුන්නා. ඒක තුනෙත් අපට වටිනා කාරණා මතු කර ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සාතුන් වහන්සේ කෙනෙක් හැටියට මේ ධර්මය මොකද බුදුරජාණන් වහන්සේ දැන් අතන අර කියුණා කලින් කියපු අර උපමා කතාව තුල සංඝයා වහන්සේලාත් උපාසක උපාසිකාවුණු බුදුරජාණන් වහන්සේ දිවයින හැටියට ලෙනක් හැටියට පිහිටක් හැටියට සරණක් හැටියට ඇතිවයි ජීවත් වුණේ. නමුත් බුදුරජාණන් වහන්සේ නැති අවස්ථාවේ කවුද? ඒ ප්‍රශ්නේ ඉබේටම එනවා. ඒකයි අර අතන කිව්වේ සුගතයන් වහන්සේ හෝ සුගත විනය හෝ තිබෙනවා නම් ලෝකයාගේ යහපත සැලසෙනවා කියලා. ඒ කාරණියම තමයි මේ පින්නතුන් අහලා තියෙනවා මහා පරිණාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක කියනවා ආනන්ද මගේ පරිණාමයෙන් පස්සේ සමහර විට නුඹලාට හිතේවි මේ ශාසනීය ශාස්ත්‍රවලින් නැති කියලා. එහෙම නොසිතිය යුතුයි ආනන්ද. මා විසින් දේශනා කළ යම් ධර්මයක් තිබෙනවා නම් පණවල දෙවිනියක් තිබෙනවා නම් ඒකයි මගේ ඇවැමින් නුඹලාට ශාස්ත්‍රීය කියලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට අන්න ඒක දුන්න අපිට පේනවා අර බුදුරජාණන් වහන්සේ නැති කල්ලි අපට මේ ශාස්ත්‍රීය තනතුර දැනන්නේ අන්න ඒ කියපු ධර්ම විනය. අන්න ඒක නිසා තමයි අර බුදුරජාණන් වහන්සේ අනාගත භය වශයෙන් ඒ ධර්ම විනය ආරක්ෂා කරගත යුතු ආකාරයත් ඒකේ අර කියාපු ඇන ගැළවීම වගේ ඒ ඇන ඉවත් කරන්න පටන් ගත්තොත් අන්තිමට මේ ධර්මයේ ඇන හිටින අවස්ථාවකුත් එන බවයි අපිට හිතා ගන්න තියෙන. ඇත්ත වශයෙන්ම ධර්මයේ බෙරයකටත් උපමා කරලා තියෙන බුදුරජාන් වහන්සේ තර උපකාජීවකයාට ප්‍රකාශ කළේ මම මේ කසීපුරයට වඩිනවා මේ ධර්මයේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වන්න වඩින අවස්ථාවේ. ආහංචං අමත දුන්දොබින් කියලා කියන්නේ දුන්දොබි කියලා කියන්නේ බෙරේ. මම කසීපුරයට වඩිනවා අමාමහා බෙරය ගහන්න එතකොට අන්න ඒ නිවන් මේ ධර්ම බේරය හඳුන්වන්නේ අමත දුන්දු පිළ කියන අමෘතය කියන්නේ නිර්වාණය මේ පින්තුන් දන්නවා. එතකොට ඒ නිර්වාණේ සද්දයයි නිවන් හඬයි එන්න ඕනේ බේරෙන්. නිවන් හඬයි බේරෙන් එන්න ඕනේ. ඒක තමයි මේ ධර්ම දේශනාවක ධර්මයේ බොහෝ විට බුද්ධ දේශනාව අර කියාපු අනු පිළිවෙල කතාවේ පවා අන්තිමට චතුරාර්ය සත්‍ය තුලින් නිවන් කුළු ගැන්වෙන්න ඕන. ඉතින් එහෙම නැත්නම් බොල්ලණ්ඩයි එන්නේ. අමෘත බිරේ නියමාණ්ඩ නිවන් හඬ. ඒ වෙනුවට බොල්ලණ්ඩක් එන්න පුළුවන් අන්න අර විදිහට ඉනේන පතුරු වලට අලුත් අලුත් ලස්සන පතුරු දාලා බෙර කඳ අන්තිමට එහෙම් පිටින්ම වෙනස් බෙර කඳක් වෙනවා. අන්න ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මේක මේ දෙපක්ෂයෙන්ම ඒ ධර්ම දේශක ශ්‍රාවක දෙපක්ෂයෙන්ම ධර්මයට කළ යුතු යුතුකම. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්ම ගාරවත. පුද්ගල ගෞරවයට වැඩිය ධර්ම ගෞරවය තිබෙන්න ඕන. ඒකොට ඒ ධර්ම ගෞරවය ඇති කරගැනීමට බුදුරජාණන් වහන්සේ තවත් දක්වනවා දේශනා තුන් වර්ගයක් තිබෙනවා. එක දේශනාවක් තිබෙනවා දේශකයා දේශනා කරන ධර්මෙහි එතන කියන අත්තපටි සංවේදී ධම්මපටි සංවේදී තමා දේශනා කරන ධර්මයේ අර්ථයත් විඳිනවා ඒ තුල තියෙන ධර්මයක් විඳිනවා. නමුත් ශ්‍රාවකයා එක විඳින්නේ නැහැ. දෙවෙනි දේශනාවේ දේශකයා එක විඳින්නේ නැහැ. ධර්ම දේශනා කරන ධර්මයේ අර්ථය රසයවත් ධර්ම රසය දේශකයා විඳින්නේ නැහැ. නමුත් ශ්‍රාවකයා එක විඳිනවා. තුන්වෙනි දේශනාවේ දේශකයා ශ්‍රාවකයා දෙන්නම ඒ ධර්මය තුල ඇති අර්ථ රසය ධර්ම රසය දෙකම විඳිනවා. මොකද්ද මේ අර්ථ රසය ධර්ම රසය කියලා කියන්නේ? මේ මුලින්ම සලකා ගන්න පුළුවන්. ඔය දැන් ධර්මය ධර්ම දේශනාවක් අහන් ඉන්නකොට ඇතම් කෙනෙකුට මේක අධ්‍යයනය කිරීමේ අදහසිනුත් මේකට කන් දෙන්න පුළුවන්. මේත් එක ධර්ම දේශනාවක් කියලා ඊනාට එක විවේචන ආකල්පයකින් යුක්තව මේ නියමක් තමන්ගේ ජීවිතේට ලැං කරගන්න නෙවෙයි. අර කිව්වේ රන්ත ගවේෂී කියලා කියන අඩුපාඩු සොයන අදහසින් තවත් තමන් අහපු එකත් එක්ක සංසන්දනය කළා යම් යම් තීරණවලට එළඹීමේ අදහසින් අන්න ඒ විදිහට අහන්නත් පුළුවන්. එතකොට ඒ තැනැත්තා අර කිව්වේදී අර්ථය විඳින්න පුළුවන්. නමුත් ධර්ම රසය විඳින්නේ නැහැ. ඒ තුල තියෙන ධර්මයේ රසය විඳින්න හම් වෙන්නේ නැහැ. එතකොට මේ ධර්ම රසයත් විඳින්න නම් අන්න අර අතීතයේ කියපු ආකාරයට ඒ ශ්‍රාවකයන් මේ පින්තුන් අහලා තිබෙනවා ධර්මයට සමන් දිය යුතු ආකාරය. ඒ අහන හැම එකක් පිළිබඳව අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන ආකාරයට ඒ කියන ඒ ධර්මයේ අර්ථය ඒ මට වැඩක් ඇත කියන අදහස ඇතිව මේ මෙනෙහි කරමින් මුළු හිතම ඒකට යොමු කරමින් සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිතසෝතෝ කන්නම ඇසීම තුලින් ය මෙනෙහි කිරීමෙන් ඇසීම තුලින් තමයි අන්න නියම ශ්‍රාවකෙක් වෙන්නේ. එහෙම අසන ධර්මය තුලින් තමයි ධර්ම රසයක් විඳින්න පුළුවන් වෙන්නේ. ඒකෝට දේශකයාත් ඇතැම් අවස්ථාවල් වල ඒක කරනවා නම් අර ශ්‍රාවකයාට ඒ විදිහට අහසන කොටයි මාර්ගඵල ලැබෙන්නේ. දේශකයාත් සමහර විට ධර්මයේ සඳහන් වෙනවා සමහර විට දේශකයාත් Taman දේශනා කරලා ඉවර වෙනකොට ඒත් මාර්ගඵල ලබනවා. මේ විදිහේ කථාන්තර ධර්මයක සඳහන් වෙනවා. ඒක එක කියනවනේ කේමක කියලා ස්වාමීන් වහන්සේ නම. Taman වහන්සේගේ ප්‍රත්‍යක්ෂය පිළිබඳ යම් සැකයක් ඇති වුණු අවස්ථාවක උන්වහන්සේ අනාගාමී තත්ත්වයේ ලැබ හිටිය කෙනෙක්. නමුත් ඒ තමන් වහන්සේ කියලා ඒ ප්‍රකාශ කරා ඒ සංඝයා වහන්සේලාට කියලා ඇව්වා මම මේ එක පංචස්කන්ධයෙන් එක ස්කන්ධයක්වත් ආත්ම හැටියට දකින්නේ නැහැ. නමුත් මම රහත් වෙලක් නැහැ. මේක ඉදින් දෙතුන් සැරයක් කියනවා අර අනිත් ඒ 69ක් සිටින අනිත් විහාරේ ආරාමි කට්ටිය මේක සැක කළා. මේක හරිය ගැලපෙන්නේ නැහැ මේ පරස්පර විරෝධී කියලා. අන්තිමට මේ ස්වාමීන් වහන්සේ එනවා මම ගිහිල්ලා තේරුම් කරන්නම් කියලා අරමිටියත් අරගෙන ගිහිල්ලා ඔන්න ඒ සංඝයා වහන්සේලාට උපමා දෙකක් ආශ්‍රයෙන් තේරුම් කරනවා. මම කියවුවේ කාරණේ සම්පූර්ණ ඒක ඇත්තක්. මොකද මට මේ පංච උපාදානස්කන්ධයේ එකක් හැටියට මට ආත්ම හැටියට මම මාගේ කියලා වැටහුණු නැතත් මට තාම කෙලෙස් ටිකක් ඉතිරිව තිබෙනවා කියලා උපමා දෙකක් දුන්නා. ඒ මොනවාද උපමා? හරියට මලක සුවඳ මලේ පෙත්තෙන් එනවද රේණු වලින් එනවද කොතනින් එනවද කියලා මට කියන්න බෑ. නමුත් මලේ සුවඳ කියලා දෙයක් නම් තියෙනවා. කොහෙන් එනවද මන් දන්නේ නැහැ. ඒ වගේ මේ මම එක ස්කන්ධයක්වත් මම ආත්මය හැටි දකින්නේ නැහැ. නමුත් මට අසුමි වෙමි කියන මේ සියුම් මානය මාතුල තාම තියෙනවා. ඊළඟට තවත් උපමාවක් දෙනවා. ඔන්න රදවෙක් කිලිටි වස්ත්‍රයක් දැන් ඒ කාලේ සබන් වෙනුවට තිබුණු යම් ද්‍රව්‍යයක් එතන ගෝමිය කියලා සඳහන් වෙනවා. ගොම හා මිශ්‍ර යම් කිසි පිරිසිදු කිරීමේ දෙයක් වෙන්නේ නැති. ඒ යම් කිසි ද්‍රව්‍යයක් යොදලා ඒ කිලිටි ඉවත් කරනවා. ඊට ඉවත් කරාට මොකද අර සබන් වගේ යෙදූ ද්‍රව්‍ය සුවඳ ඉතුරු වෙනවා. ඒකත් ඒ අය රෙද්දා අයිතිකාරයා ගෙනහිල්ලා කලප් යන්පත් කරලා තිබුණාට පස්සේ ඒකත් නැති වෙලා යනවා කියලා ඔන්න ඔය උපමාවෙන් ඒකෙන් පෙන්නුම් කරන්නේ මම මේ එකක්වත් මම මාගේ කියලා එක ස්කන්ධයක්වත් දකින්නේ නැත. නමුත් මම තාම රහත් වෙලත් නැත. ඒක කියලා ඉවරන කොට එතන කියවෙනවා ඒ අසංහිතිය සංඝයා වහන්සේලාත් රහත් බව ලැබුවයි අර කියාපු අර දේශනා කර ස්වාමීන් වහන්සේ අනාගාමි ඵලය අරහත් ඵලයට පත් වෙලා ඒ නිවන් දිටුවයි කියලා. අන්න ඒ විදිහට අපිට හිතා ගන්න තියෙනකොට ධර්ම ශ්‍රාවකයා දේශකයා අර කියාපු විදිහට අත්ථපටි සංවේදී ධම්මපටි සංවේදීව අහන්න උත්සාහවත් වෙන්න ඕන. ඇත්ත තමයි මේ යුගයේ අවශ්‍යතාවන් හැටියට මේ ඉදිරිපිට තියෙන යන්ත්‍ර අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. නමුත් යම් දවසක අපිට කියන්න වෙනවා රහත් වෙනවා නම් වෙන්නේ මේ යන්ත්‍රයි. මොකද මේ ඉදිරියට තියෙන පරිගණක යුගයේ මේවා ඔක්කොම ධාරණය වන්නේ හරි පරිගණක යන්ත්‍රවලයි. මේවා පරිහරණය කරන ඒ පින්නතුන් තුල සමහර විට මේ ධර්මයේ තැන්පත් වෙලා නැහැ. තැන්පත් වුණත් තැන්පත් වෙන්නේ අන්නර අධ්‍යයන පරමාර්ථයෙන් ඒවා තවත් නොයෙකුත් නුසුදුසු පරමාර්ථ උඩයි. ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕන මේ උපකරණ යුගයේ අවශ්‍යතාවන් හැටියට අපි භාවිත කළත් ඒවට වහල් නොවි ධර්ම ශ්‍රවණ කරන අවස්ථාවේ ශ්‍රවණය කරන අවස්ථාවේ දුර්ලභ ධර්මයක් අපට මේ අසන්ට ලැබෙන්නේ. අපි මේ දුර්ලභ ධර්මයක් අපි ලෝකයා වෙනුවෙන් හිතලා සුලභ කරන්න වෙහසෙනවා. ඒක එක පැත්තක් හොඳ වෙන්න පුළුවන්. සුලභ නිසාම සමහර විට සමහර දේවල් වටිනා දේවල් අගේ දන්නේ නැහැ. ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. අන්න ඒ ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕනේ. එතකොට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කියාපු ඒ අභියෝග වශයෙන් කියාපු ගාථාවක් අපි මතක තියාගන්න අතර දෙසව් බබුලුවව් සදහම් කියලා ඒ විදිහට නගව් ඉසිවර දැජ කිව්වා වගේම ඒ ධර්මයේ සුලභ කරන අතර සුලභ වූ පමණින් එය නිදරු කළ යුතු සුළු කොට තැකිය යුතු දෙයක් නොවන බව ඊළඟට ඒ ධර්මයේ අර විදිහට ආධාරණ කොට ඉවේම ඒ වායේ පද අර්ථ ගැළවිල යනවා. ඒවා විකෘත වෙලා යනවා. මොකද අවබෝධයෙන් නෙවෙයි ඒව හදාරන්නේ. අවබෝධයෙන් නෙවෙයි හදාරන්නේ. ඒක නිසා ඒ සමහර විට පද අතහැරිලා යනවා. කල්යාමේදී අන්න අර කියාපු අර බෙරේට යන කල යන ධර්මය. ඒක නිසා මේ ධර්මය රැකෙන්නේ ඒ ශ්‍රාවකීන් දේශකයන් වගේම ශ්‍රාවකීන් ධර්මය හරියට උද්ඝ්‍රහණය උද්ඝ්‍රහණ ධාරණ ඒ හැම එකක්ම. ඒකයි කියන්නේ දැන් බහුසුතා ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා ඒ විදිහේ පද මාලාවක් සඳහන් වෙනවා බහුසුත පුද්ගලයෙක් පිළිබඳව. ඔහු විසින් ධර්මය අහලා තියෙනවා. බොහෝ අසලා තියෙන ධර්මය. අතීතයේ මේවා ඉගෙනගත්තේ ධර්මය ඇසීමේ. එතකොට ඒ අසනවා කියලා එක්කම යනවා ඒක ධාර්ණ්‍ය කර ගැනීම. සුතා ධාතා අසපු දෙයක් ධාර්ණ්‍ය කර ගන්නවා. දැන් පොතපතේ තියෙන ඒවා, ඒවා පුස්තකාලේ පුස්තකා තිබෙනවා. මේවා එහෙම නැත්නම් පටිගත වෙච්ච ඒවා පටිවල තිබෙනවා. තැටිගත වෙච්ච ඒවා තැටිවල තිබෙනවා. එකක්වත් හදවතට වදින්නේ නැහැ. නමුත් අර ඒ අතීතයේ අපි ආයිත් අතීතයට යනවා නෙවෙයි, ඒවායේ ගත යුතු දේවල් මතක් කරන්ට ඕන මේ වචන ආශ්‍රයෙන්. සුතා ධාතා. ඒක ඇසුව පමණක් නෙවෙයි, බහුසුතා බොහෝ ධර්ම ඇසුව පමණක් නෙවෙයි, ඒවා ධාරණය කර ගන්නවා. එතකොට අර සිංහතෙල් රන් කරඬුවක දරා ගන්නවා වගේ කියලා අතීතයේ මාව කියනවා. ඊළඟට වචසා පරිකිත්ත අතීතේ ඒවා ඊළඟට දරාගත්ත පමණක් නෙවෙයි, ඊළඟ પરම්පරාව සඳහා ඒක වාචෝද්ගත කරනවා. නිතර සජ්ජායනා කරමින් අමතක වෙන්න නොදී වචසා පරිකිත්ත ඒ කියන වාරයක් පහසා එයාගේ සිත පිරිසිදු වෙනවා. එතකොට වචසා පරිකිත්ත ඊළඟට මනසානුපෙක්ඛිත නිකන් ඉන්න වෙලාවට තමා තුල තිබෙන තමාගේ හදාරපු කටපාඩම් කරගෙන තිබෙන තමා දරාගෙන සිටින ධර්මයේ මනසානුපෙක්ඛිත මනසින් නුවණින් මෙනෙහි කරනවා. එහි ඇති අර්ථය තව තවත් ගැඹුරින් තේරුම් ගන්නවා. ඊළඟට තේරුම් අරගෙන දික්ඛ්‍යා සුප්පටිවිද්ධා සම්‍යක් දෘෂ්ටියෙන් එය හොඳට විනිවිද දකිනවා. අන්න ඒ විදිහට තමයි අතීතයේ ධර්මය පරිහරණය කළ අය මේ කාලේ ක්ෂණික මාර්ගඵලය ගැන අනිත් දේවල් වගේම මේ යන්ත්‍ර ක්ෂණිකව ක්‍රියා කරන්න වගේ අපට ක්ෂණිකව මාර්ගඵල ලබන්න පුළුවන් කියන මිත්‍යාවක් ලෝකේ පැතිරෙන්නේ. ඒ මිත්‍යාවක් කියලා කියන්නේ මක් නිසාද? ඇත්ත වශයෙන්ම මේ සම්දිත්තික අකාලික ධර්මයේ අර විදිහට හරියාකාර හනවනම් හරියාකාර දේශනා කරනවනම් කෙනෙකුට මාර්ගඵල ඒ අවස්ථාවල වාගෙනීම නොබැරි බව අතීතේ බාහ්‍ය ආදී සූත්‍ර වලින් අපට පේනවා. ඒ අවබෝධ මට්ටම් අනුව උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෙය්‍යෝ පදපරමෝ කියන පුද්ගල විශේෂ හතරක් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඇතැම් අයට වචනයක් දෙකක් කියනකොට හොඳට තේරෙන බාහ්‍ය ආදී සමහර අයට ටිකක් දිග්ගස්සල කියන්නේ වෙනවා. සමහර අය අතින් එකගෙන ගිහිල්ලා පෙන්වන්න වගේ වඩාත් සවිස්තරව කියනවා. සමහර අයට පදපරම වචනිතේ වචනේ විතරයි ඒගොල්ලෝ කටපාඩම් කරන්නේ ඊට එහාට යන්න බෑ. ඉතින් ඒ විදිහට පුද්ගල මට්ටමේ කොයි හැටියේ හෝ වේවා ඒ ධර්මයේ හරියාකාර අර කියාපු විදිහට ධාරණය කරගෙන මනින් මෙහි කරමින් අසනවනම් අන්නේ අවස්ථාවේ තමයි මාර්ගඵල අවබෝධය ලැබෙන්නේ. එනිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ සද්ධර්ම ආරක්ෂා කර ගැනීම කියන එක මේ යන්ත්‍රගත කර ගැනීමවත් පොත්වල ලියා තිබීමෙන්වත් පොත්වල රන් අකුරෙන් ලියලා තන්පත් කර ගැනීමවත් කරන්නේ නෙවෙයි. මේක අර කියාපු විදිහට දේශක ශාวก දෙපක්ෂයේම ධර්මයේ තුල ජීවත් වීම තුලින් ධර්මය අවබෝධ කර ගැනීම තුලින් ආරක්ෂා කර ගැතියු දෙකක්. ඒකකොට මේ අද අපි ධර්මදේශනාව ගැන වැඩි දෙයක් නැහැ. ධර්මදේශනාව ගැන. නමුත් මේක තුල ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ පින්තුන් මේ වටිනා දවස් අද මේ කල්පනා කරන්න ඕන මේ ශාසන භාරයේ සමන්ට තිබෙන බව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකයන් සිවුවන පිළිසෙත් අයිති. එතකොට ඒ යුතුයකමක් තමන් තුලින් ඉෂ්ට වෙමින් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයේ දීර්ඝ කාලයක් දෙන්නේසුන්ට හිත වැඩ පිණිස ඒ ධර්ම දේශනා කරන ශක්තිය මේ දේශනාව තුලින් ඇති වුණා නම් මේ පින්නතුන්ටත් ඒකත් ඒ කුසලයක් තමන්ගේ මාර්ගඵල අවබෝධය පිළිබඳ ඒකට හේතු වාසනා වේවා අවිචිෂ්ඨ කන්ටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණය මේ කුසලයන් අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනා නම් එහෙම කෙනා අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධි කිනුතු මම මහණින් සාක්ෂාත් කරන අනිත්වාගේ ප්‍රාර්ථනා ඇති කරගෙන මේ දේශනා කියන්නේ තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා කියං රක්ඛන්තු ශාසනං සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා කියං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා කියං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය සෝකප්පත්තාදී සෝකා හුන්තු සබ්බේති පාණිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය සෝකප්පත්තාදී සෝකා හුන්තු සබ්බේති පාණිනෝ දුක්ඛප්පත්තාදී දුක්ඛා භයප්පත්තාදී භය සෝකප්පත්තාදී සෝකා හුන්තු සබ්බේති පාණිනෝ විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාදමෝ හෝතු යාව නිවාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාදමෝ හෝතු යාව නිවාන පත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සදං සමාදමෝ හෝතු යාව නිවාන පත්‍ය සබ්බීතියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාං භාවේන සදා සුති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පජායිනෝ චත්තාරෝ ධම්මා වර්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නීවචේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.